ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමඟ sps.com.au/sinhalese.
ශ්‍රී ලංකාවේ තතුවිත්ති දැනගැනීම අපි හනම් ආරම්භ කරමු සතිය ශ්‍රී ලාංකීය පුවත් විමසුම සමකින්. ශ්‍රී ලංකාවේ සිට මේ වෙනකොට තොරතුරු විග්‍රහයට සූදානමින් සිටිනවා මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. අයිබෝවන් සුබෝදෑසනක් මනෝජ්.
අයිබෝවන් සුබෝදෑසනක් විල්රුක්ෂි.
ඊයේ දවසේදී සිදුවුණු විශේෂිත කර්තව්‍යකින් අද සාකච්ඡාව ආරම්භ කරන්නට අපි සූදානම්. ඔබට මතක ඇති මීට කලින් සතියකත් අපි මේ විශේෂාංගයනුත් කතා බහ කළා. ජාතික හෙළවරුමේ හිටපු මහලේකම්වරයා පාටලී චම්පිකරණවක මහතා ඇතුළු පිරිසක් එම පක්ෂයෙන් ස්වකැමැත්තෙන්ම ඉල්ලා අසුනා නව දේශපාලන පියවරක් තැබීමේ කර්තව්‍ය උදෙසා. ඉතින් එහිදී යම් ඉංගියකුත් පාටලී චම්පිකරණවක මහතා සඳහන් කිරීමක් කළා. අලුත් බලකායක් අලුත් සංවිධානයක් කරහා නව දේශපාලන පෙරළියක් සිදු කරන්නට ඉදිරියේදී සූදානමක් තියෙනවා කියලා. ඉතින් එහි මූලික පියවරක් ඊයේ දවසේදී තබුණු ලැබුව 43 සේනාංකය යන නමින් සංවිධානයක් පිහිටවල යම් විශේෂිත පියවරක් තබනු ලැබුවා මේ පාටලී චම්පිකරණවක මහතා ඇතුළු පිරිසගේ ඉදිරි දේශපාලන අභිමතාර්ථ වල මූලික පියවරක් විදිහට. මේක ඉදිරි දේශපාලනයේ විශේෂිත අවස්ථාවක් සනිටුහන් වන කර්තව්‍යක් නිසා මම කැමති ඒ සම්බන්ධව තියෙන කතා බහෙන් මුලින්ම අද වැඩසටහන පටන් ගන්නට. මනෝජ්, අපි පැහැදිලි කරගනිමුද මේ 43 සේනාංකය කියලා ඇයි මේගොල්ලෝ මේකට කියන්නේ? ඊයේ දවසේ සිදුවුණු මේ ක්‍රියාදාමයේදී පාටලී චම්පිකරණවක මන්ත්‍රීවරයා ඇතුළු පිරිස මොනවද ඔවුන්ගේ ඉදිරි පියවර පිළිබඳව කරුණු විදිහට සඳහන් කළේ කියලා?
ඔව්, පුරවැසි ව්‍යාපාරයක් විදිහට තමයි 43 සේනාංකය නම් කරලා තිබුණේ පාටලී චම්පිකරණවක හිටපු ඇමතිවරයා. මේ 43 සේනාංකය එළි දැක්වීමේ උත්සවය ඊයේ එතුමගේ ප්‍රධානත්වයෙන් ගාලු බෝදර හෝටලයේදී පැවැත්වුණා. එතුමම සඳහන් කරන විදිහට 43 සේනාංකය කියන නම යොදලා තිබුණේ 43 කියලා කියන්නේ රටක් විදිහට අපිට නිදහස් අධ්‍යාපනය උරු වෙච්චි වසර. CWW කන්නාගරවතුමන් පාර්ලිමේන්තුවේ මේ සදහවන පනත සම්මත කරගත්තු වසර. ඒ අනුව නිදහස් අධ්‍යාපනයෙන් මතුණු රටට ආදරය ජනතාවට තමන් දන්න කියන ක්‍රමවේදයන් හරහා එනවා වෙනුවට සමාජ ව්‍යාපාරයක් හරහා, එහෙම නැත්නම් පුරවැසි ව්‍යාපාරයක් හරහා රටේ බලය ලබා ගන්න, රට කරවන්න ලබා ගන්න ඉඩක් වෙනුවෙන් සකස් කරන සංවිධානයක් හැටියට තමයි මේ සංවිධානය නම් කරන්නට යෙදුනේ. ඉතින් මිනිසත්කම, දැනුම, කුසලතාව මුල් කරගත්තු දේශපාලන, ආර්ථික, සංස්කෘතික, සමාජීය අලුත් ජීවියක් අත්පත් කර ගැනීමේ සමාජ ප්‍රඥාව ගොඩනගෙන පුළුල් ව්‍යාපාරයක් කියන තේමාව තමයි මේ ක්‍රියාවට නංවන්න පාටි චම්පිකරණවක හිටපු ඇමතිවරයා කටයුතු කරලා තිබුණේ. ඒ සඳහා යෙදුණු වචනවලින්ම සඳහන් කරනවා නම් ඒත් එක්කම 43 සේනාංකයේ ඉදිරි කටයුතු සම්බන්ධීකරණය කරන්න හිටපු රාජ්‍ය මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන, අනුරුද්ධ ප්‍රදීප්, ඒත් එක්කම වෛද්‍ය සංකල්ප මාරසිංහ, ධනුෂ්ක රාමනායක මේ වගේ පිරිසකගෙන් සමන්විත 14 දෙනෙකුගේ සමායෝජකයන් පිරිසක් නම් කරන්න යෙදුණා. ඒ අනුව 43 සේනාංකය කියලා කියන්නේ අධ්‍යාපනයේ නැමැති කුසලතාව මගින් නිහිරට ඔසවා තබන බලවේගයක් කියන කාරණේ පාටලී චම්පිකරණවක ඊට ප්‍රමිතවරයා මෙහිදී අවධානයට යොමු කරා. ඒක තමයි එතුමා අවධාරණය කරපු කාරණේ. කලකිරීමෙන් පහුවෙන පිරිස එක්කාසු කරගෙන හුදු ආණ්ඩු පෙරළියකින් අද මේ රට අගලක්වත් ඉදිරියට ගෙන යන්න හැකියාවක් නැහැ. ඒ හින්දා මේ යුග පෙරළියට ගාමක බලවේගයක් අවශ්‍යයි. යන්නේ ගාමක බලවේගී ගොඩනගා ගන්න රටේ ඉන්න කුසලතා පූර්ණ පිරිසට දේශපාලන, ආගමික, ජනවාර්ගික තවත් ભેදවලින් තොරව ආරාධනා කරන්න ඕන කියන කාරණේත් පාටි චම්පිකරණවක ඊට ප්‍රමිතවරයා ඊමෙහිදී සඳහන් කළා. ඒ සඳහා මූලාරම්භයක් තමයි 43 සේනාංකය ඉන්න හිතන රටකට පාර කපන්න බලාපොරොත්තු වන තැනක් කියලා එතුමා සඳහන් කරලා තිබුණා. ඉතින් මේ ව්‍යාපාරය ආරම්භයේදීම මේ සංවිධානය පිටවන්න පෙර සිටම මේ අදහස දක්වපු වෙලාවේ ඉඳලම විවිධ දේශපාලන කණ්ඩායම් සමග ජන බලවේගයේ මේ වෙනුවට එතුමා නියෝජනය කරනවා. හෙළවරුමේ පක්ෂයේ මහලේකම් දුරෙන් ඉවත් වෙලා තියෙනවා. නමුත් මේක අනාගතය වෙනුවෙන් කපා ගන්න පාරක්, වෘත්තිකයන් බුද්ධිමතුන් එක්කාසු කරගෙන ගොඩනගාගත්තු දේශපාලන ව්‍යාපාරයක්. ඒ හරහා අනාගත අපේක්ෂාවන් ඉටු කරගන්න තමයි චම්පික රණෝහිත ප්‍රමුඛවරයා කටයුතු කරන්න කියලා ඇතැම්මයි කියන්න පටන් ගත්තා. සමහර වෙලාවට මේක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපතිවරණ ඉදිරිපත් වෙන කලින් නාම යෝජනා ලබා ගන්න කලින් ගොඩනගපු ව්‍යාත්මක සංවිධානය වගේ එවැනි සංවිධානයක් නේද කියලා සමග ජන බලවේගය තුලත් අදහස් මතු වෙන්න පටන් ගත්තා. කොහොම වුණත් එතුමා කිසි දෙයකට නොසැලී ඊයේ දවසේ එතුමගේ අරමුණට ගමන් කරා. ඒ සඳහා කිසිම දේශපාලන පක්ෂයක දේශපාලන ව්‍යාපාරයක කෙනෙකු සහභාගී නොවීමක් කැපී පෙනෙන සිද්ධියක් වුණා. එතුමා කියපු විදිහට නිදහස් අධ්‍යාපනයෙන් එළිය ලැබපු කණ්ඩායම් එක්ක අසු කරගෙන මේ 43 වන සේනාංකයේ කියන සමාජ සංවිධානයේ එතුමා පීටෝ ගත්තා කොළඹ ගාල් මෝදර හෝටලේදී.
ඔව් මනෝජ, ඔබ සඳහන් කරපු ආකාරයට මේ කිසිදු දේශපාලන පක්ෂයක් මේකට සම්බන්ධ වෙලා හිටියේ නැහැ. ඒ වගේම මේ මාධ්‍ය දිහා බැලුවහමත් ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලත් මේ සම්බන්ධව ප්‍රචාරණයක් සිදු වුණේ නැහැ. නමුත් අපිට මෙහි හඬපටේන් කොටසක් ලැබිලා තියෙනවා මේ වෙනකොට. මේ අවස්ථාවට සම්බන්ධ වෙමින් ජාතික හෙළරුමේ හිටපු මහලේකම්වරයා පාටලි චම්පිකරණවක ඉන් ඉවත්ව මේ ගොඩනගාගත් අලුත් බලවේගය සම්බන්ධව කරුණු මෙන්න මේ ආකාරයෙන් ඉදිරිපත් කොට සිටිය.
ඒ ආර්ථික දර්ශක වලින් අපිට ආසියාවේ බැබලින රටක් බවට පරිවර්තනය වෙන්න බැරි වුණා. මේකදී මේ හැම දේශපාලකයාටම අපි දොස් කියලා වැඩක් නැහැ. අපේ රටේ මේ පසුගිය අවුරුදු 70ක කාලය ඇතුළත ඇතිවෙච්ච ඒ හොඳ නරක දෙකටම මගේ හැඟීමේ හැටියට නම් වගකිව යුත්තේ පවුල් හතරක් පමණයි. පළමු යුගයේදී සේනානායක කොතලාවල පරම්පරාව, දෙවන යුගයේදී බණ්ඩාරනායක රත්වත්තේ පරම්පරාව, තුන්වෙනි යුගයේදී ජාවර්ධන වික්‍රමසිංහ පරම්පරාව, දැන් නම් මේ 2005න් පස්සේ රාජපක්ෂ පරපුර. පාර්ලිමේන්තුවේ 225ටම දොස් නැගීම වරදක්. මොකද ඔවුන් මේ පාලන තන්ත්‍රයට සම්බන්ධ වෙලා නැහැ, තීරණ තීන්දු ගැනීම වලට සම්බන්ධ වෙලා නැති නිසා. අපි තේරුම් ගත යුතු වන්නේ කලකිරීමෙන් පසු වෙන පිරිසක් එකතු කරගෙන පුදු ආණ්ඩු පෙරලියකින් අද මේ රට එක අඟලක්වත් ඉදිරියට ගෙනියන්න බැරි බව, සමහර විට මීටත් වඩා රට අපහසුතාවයට, අමාරුවට, අර්බුදයට ගමන් කරන්නට ඉඩ තිබෙන බව. ඒ නිසා අද අපට අවශ්‍ය වන්නේ යුග පෙරලියක්. ඒ යුග පෙරලියට ගාමක බලවේගයක් අවශ්‍යයි. ඒ ගාමක බලවේගය ගොඩනගා ගැනීමට නම් මේ රටේ කුසලතාපූර්ණ පිරිසට අපි ආරාධනා කළ යුතුයි මේ රට ගලවා ගන්නා ලෙස.
දැන් මනෝජ්, මේ ඔතනදී පාටලි චම්පිකරණවක මන්ත්‍රීවරයා ජාතික හෙළවරුමේ හිටපු මහලේකම් තනතුරෙන් ඉල්ලා අස් වෙනකොට ඒ සඳහා පවති සමුළුවේදී යම් ඉඟියක් පළ කරනු ලැබුවා. ඔහු මේ වෙනකොට නියෝජනය කරන සමගි ජන බලවේගයේ යම් ප්‍රතිසංශෝධනයකට ලක් කරලා එහි නායකත්වයේ සම්බන්ධව ප්‍රගතිශීලී අදහස් සහිතව ඉදිරියට යාමේ උත්සාහයක් ඔහු ඇතුළු කණ්ඩායමේ තියෙනවා කියලා. මේ ප්‍රකාශයත් එක්ක අපි දැක්ක ටිකක් සමගි ජන බලවේගයේ කණ්ඩායම කලබල වෙලා ඉන්නවා. එහි මහලේකම්වරු, මාධ්‍ය ප්‍රකාශකවරු යම් අදහස් දක්වනොත් අපි දැක්කා ඉදිරි ජනාධිපතිවරණයකදී ඉදිරි මැතිවරණවලදී නායකත්වය දැරිය යුත්තේ, නායකත්වය දරන්නේ සමගි ජන බලවේගයේ වත්මන් නායක විදිහට කටයුතු කරන සජිත් ප්‍රේමදාස මහතා කියලා. දැන් ඔය 43 වෙනි සේනාංකය සමාරම්භක අවස්ථාවේදී පාටලි චම්පිකරණවක මහතා ඒ සම්බන්ධව යම් ඉඟියක් දැක්වුවද? එසේත් නොමැතිනම් සමගි ජන බලවේගයේ පැත්තෙන් යම් ප්‍රතිචාරයක් තිබුණද? ඒ ගැනත් අපි දැනගන්න කැමතියි.
ඔව්, මේ පිළිබඳව ඔබ කියන වැටහීම තමයි සමාජයේ වතු කරමින් ඉන්නවුණු කාරණය. කොහොමුණත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වෙච්ච අවස්ථාවේදී චම්පිකරණව හිටපු ඇමතිවරයාගෙන් මේ පිළිබඳව විමසීම් කරලා තියෙනවා. එතුමා කියලා තියෙන වෘත්තිකයන් එකතු කරගත්තු ඔවුන්ට දේශපාලනයට එන්න ඉඩ තියෙන, ඒ සඳහා අවස්ථාවක් සකස් කරගන්න හදපු ක්‍රියාකාරී සමාජ සංවිධානයක් වැනි අදහසක් එතුමා ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුණුත් විමසීමක් කරලා තියෙනවා. වෘත්තිකයන් සඳහා සංවිධාන සමගි ජන බලවේගය තුළ තියෙද්දී ඇයි එවැනි සංවිධානයක් අලුතෙන් පිටව ගන්නෙ? තියෙන සංවිධාන හරහා මේ එකසු වීම, මේ ගොනුව සිද්ධ කරන්න පුළුවන් නේද කියන දේ විමසීම් කරලා තියෙනවා. වුණොත් කියලා තියෙනවා මේ ව්‍යාත්මක සංවිධානයට සමාන සංවිධානයක් නේද මේ පිටුවන්න වැනි අදහසුත් ඉදිරිපත් කරලා තියෙනවා. කොහොමුණත් මේකේ අවශ්‍යතාවය මොකක්ද, අරමුණ මොකක්ද කියන එක අපි ආරම්භයේදී සඳහන් කළා වගේ පාටලි චම්පිකරණවක හිටපු ඇමතිවරයා පැහැදිලි කරලා තියෙනවා. ඉතින් එතනින් මෙහාට ඒ පිළිබඳව සාකච්ඡාවක් ගිහිල්ලා නැහැ. නමුත් සමගි ජන බලවේගයේ නායකත්ව මණ්ඩලයේ නියෝජනය කරන කෙනෙක් එතුමා චම්පිකරණවක හිටපු ඇමතිවරයා. දැන් ඔවුන් සමගි ජන බලවේගයේ සමාජිකත්වය ලබා ගන්න සූදානම් ඉන්නවා කියලත් වාර්තා වෙනවා. ඍජුවම එක්සත් ජාතික පක්ෂයේ නොගුණ වෙනත් දේශපාලන පක්ෂ නියෝජනය කරන ඒ පක්ෂ විදිහට ඉන්නේ නැති කණ්ඩායම් වලට සමගි ජන බලවේගයේ සමාජිකත්වය ලබා ගන්න සූදානම් කරලා තියෙනවා. විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ අය ඒ සඳහා වන තනතුරු පිරිනවන්න සූදානම් ඉන්නවා කියලා වාර්තා වෙනවා. දැන් උදාහරණයක් විදිහට රාජිත් සේනාරත්නේ ප්‍රමුඛවරයා, කුමාර් වෙල්ගමිට ප්‍රමුඛවරයා, එතකොට චම්පික රණවක හිටපු ඇමතිවරයා මේ කණ්ඩායම් දැන් මෙතුමා නායකත්ව මණ්ඩල සමාජිකවරයෙක් විදිහටත් කටයුතු කරනවා. ඉතින් එවැනි අවස්ථාවක තමයි මේ සංවාදය ඇතිවලා තියෙන්නේ. ඇතැම් අය සැක මතු කරනවා චම්පික රණවක හිටපු ඇමතිවරයා කරන කියන දේවල්, ප්‍රශ්නවලට විරෝධය ප්‍රතිරෝධය දක්වන ආකාරය, ප්‍රශ්න හමු වී පෙනීන ආකාරය, ඒ පිළිබඳව දැනුහුමාරු කරගන්න ආකාරයත් එක්ක සමහර විට සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගයේ නායකතුමාට ඉදිරියේදී අභියෝගයක් වෙයිද නැත්නම් වෙනත් එතුමගේ අවශ්‍යතාවක් වෙනුවෙන් කටයුතු කරයිද කියන සැකයක් තියෙන බවක් පේන්න තියෙනවා. ඒ නිසා වෙන්නට ඕන රංජිත් බද්දුම් බණ්ඩාර සතී සත්නායක කියන මන්ත්‍රීවරු ඉදිරි ජනාධිපතිවරණයක සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහත්මයා කියලා කල්ලාතු නම් කරේ. ඒ පිළිබඳ අපිට විමසීම් කළා. දැනුවේ මෙච්චර කල් තියාගෙන ඇයි ඒ වගේ තුරුම්පු පාවිච්චි කරන්නේ? අනාගතේ ජයග්‍රහණයක් නම් පක්ෂයට අවශ්‍ය. මීට වඩා හොඳ නායකයින්, ශක්තිතාවක් තියෙන නායකයින් ඉදිරියේදී මතු වුණොත් ඒ අයට අවස්ථාව නොදී කල් ඉඳලා තීරණය කරගත්තු නායකයෙක් එක්ක මේ ගමන යනවද කියන අදහස මතු කරේ. ඒදී ඩවුන් කිව්වේ ඒ පිළිබඳව උදාහරණයක් ජනාධිපතිවරණේ, පහුගිය ජනාධිපතිවරණෙම තියෙනවා. දින කීපයකට කලින් තමයි සයිත් ප්‍රමුදස් මැතිතුමා ජනාධිපති අපේක්ෂකය විදිහට නම් කරේ. එතකොට තමන්ට පක්ෂයක් විදිහට, කණ්ඩායමක් විදිහට සංවිධානය වෙන්න බැරි වුණා. ඒ සංවිධාන ශක්තිය ඇති කරගන්න දැන්ම ඒ කාර්මුණ ගෙදර වැඩ කරන්න තමයි මේ ප්‍රකාශ කිරීම කරේ කියලා ඔවුන් සනහන කළා. ඉතින් කොහොම වුණත් 43 වෙනි සේනාංකයක් ආරම්භ වුණා. සමගි ජන බලවේගයේ කවුරුත් ඒ සඳහා සහභාගි වුණෙත් නැහැ. ඉදිරියේදී අපි බලමු චම්පික රණවකට ප්‍රමුඛවරයා සමගි ජන බලවේගයේ සමාජිකත්වය ගන්න සූදානම් බව කියලා තියෙනවා. සමාජිකත්වයේ වගකීම් සහිතව දෙන්න පුළුවන් කියලා පක්ෂය කියලා තියෙනවා. ඉතින් මේවා ඉදිරියේදී කොයි ආකාරයෙන් විසඳෙන්නේ, ඒවා ඒ අයුරින් විසඳනවාද කියන කාරණේ අපිට බලන්න පුළුවන් කමක් තියෙනවා.
පසුගිය සතියේදී විශේෂයෙන් අවධානයට ලක් වුණු කාරණාව බවට අත වශයෙන්ම පත් වෙලා තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අත්අඩංගුවට පත්වීමේ සිදුවීම, උසාවියට අපහාස කිරීම, නීතිඥවරුන්ට අපහාස කිරීම කියන චෝදනාව යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය වසර 4ක සිරදඬුවමක් අවසානයේදී නියම කරනු ලැබුවා. දැන් මේ සිදුවීම් සමුදාය අපේ ජනතාව දන්නවා, විවිධ මාධ්‍ය හරහා තොරතුරු දකින්න ඇති. මම මනෝජ් මෙතනදී අපේක්ෂා කරන්නේ දැන් රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ මේ සිරදඬුවමත් එක්ක මීළඟටපත් වෙන්නේ කවුද? එතකොට රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මොකද සිද්ධවන්නේ? අපිට ආරංචි වෙනවා ඔහුගේ ප්‍රජායිතිය සම්බන්ධවත් මේ වෙනකොට නීතිමය පාර්ශවයෙන් කරුණු හෙළිදරව් කිරීමක් සිද්ධ කරලා තියෙනවා කියලා. දැන් ඒ සම්බන්ධව ගොඩනැගෙන වටපිටාව සහ නීත්‍යානුකූලව බැලුවාම ඒ සම්බන්ධව අපිට වර්තාවන තොරතුරුත් අපි සවිස්තරාත්මකව බින් දැනගන්න කැමතියි.
අධිකරණයට නීතිඥවරුන්ට අපහාස කිරීමේ චෝදනාවට දඩුවම් නියම වුණා රංජන් රාමනායක මන්ත්‍රීතුමාට. එතකොට ඔහුට වසර 4ක බරපතල වැඩ ඇතුව සිරදඬුවමකට ලක් කරලා තියෙනවා. ඉතින් ඔහු අපරාධ වරදකට ලක් වෙලා තියෙන හින්දා ඔහුගේ සිරදඬුවම මාස 6ක් ඉක්ම වූයින් පස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය අහිමි වෙනවා කියලා තමයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරලා තිබුණේ. මේ මාස 6 ඇතුළේ ඔහු මන්ත්‍රී දුරයෙන් ඉල්ලා අසුනොත් ඒ හිස්වන මන්ත්‍රී අසුනට ඔහු නියෝජනය කරපු දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ ඊළඟට වැඩි ඡන්ද ලබාගෙන ඉන්න මන්ත්‍රීවරයා පත් කරනවා කියලත් සඳහන් වෙලා තිබුණා. ඒ අනුව අපි දන්නවා ඒ ලැයිස්තුවේ ඊළඟට මනාප ලබාගෙන සිටියේ අජිත් මාන්නපෙරුම බ්‍රිතපු රාජ්‍ය අමාත්‍යවරයා. ඒ අනුව ඔහු තමයි අනුප්‍රාප්තිකය විදිහට පාර්ලිමේන්තුවට එන්න නියමිත වෙලා තියෙන්නේ. ඒත් එක්කම මේ සිරදඬුවම මාස 6ක් ගත වුණාට පස්සේ මන්ත්‍රී දුරය අහිමි වෙනවා. ඒත් එක්කම ප්‍රජායිතියත් ඔහුගේ අහෝසි වෙන නිසා ඔහු මේ අවුරුදු 4ක සිරදඬුවම විඳලා එළියට එන දවසේ ඉඳලා වසර 7ක කාලයක්, අවුරුදු 7ක් ඔහුගේ සිවිල් අයිතිවාසිකම්, මේ මන්ත ප්‍රජායිතිය අහිමි වෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා. ඒ අනුව බැලුවොත් ආසන්න වශයෙන් ලබන ජූලි 12 වෙනිදායින් පස්සේ රංජන් රාමනායක මන්ත්‍රීතුමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය හවුස් වෙන්න නියමිතයි කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් දැන් මේ සම්බන්ධයෙන් විපක්ෂයේ සමග ජන බලවේගයේ කණ්ඩායම් තර්ක ඉදිරිපත් කරමින් ඉන්නවා. මේ අධිකරණයට අපහාස කිරීමේ වරදට සිරදඬුවම් නියම වෙන කාලයක් නිශ්චිතව සඳහන් කරලා නැති නිසා ඒ අනුව ඉදිරියේදී කටයුතු කරන්න පුළුවන් කමක් තියේවි, නැවත සලකා බැලීම් කරන්න හැකියාවක් තිබේවි කියන අදහස ඉදිරිපත් වෙලා තියෙනවා. උන්ගේ පැත්තෙන් කියනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අහෝසි වෙන්නේ නැහැ, ඒ වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග අරගන්නවා, ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා. නමුත් දැනට තියෙන තත්ත්වය අනුව පොදුවේ වාර්තා වෙන්නේ මාස 6කින් පස්සේ මන්ත්‍රීවරයා අහෝසි වෙනවා, අවුරුදු 4කින් පස්සේ දඩුවම අවසන් වෙනවා. දඩුවම අවසන් වෙලා අවුරුදු 7ක් යනකම් ඔහුගේ සිවිල් අයිතිවාසිකම් නැත්නම් ප්‍රජා අයිති අහෝසි වෙනවා. මෙතන ඉඳලා වසර 11ක කාලයක් වෙනකම් ඔහුට ක්‍රියාකාරී දේශපාලන කටයුතු වල නිරත වෙන්න බැරි වේවි කියන නීතිමය තත්ත්වය තමයි දැනට මතුවලා තියෙන්නේ.
හොඳයි, මේ තත්ත්වයේ පිළිබඳව රජයේ නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරයා එවැගේම ජනාධිපති නීතිඥ යුආර්ද සිල්වා මහතා පැහැදිලිව කරුණු දැක්වීමක් සිදු කළා තිබුණා. අපි ඒ කෙරෙහි යොමු වෙමු.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89-91 දක්වා වන ඒ වගන්තිවල ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව පැහැදිලිව සඳහන් කරලා තියෙනවා, යම් කිසි කෙනෙකු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ සූසුකම් ලබන්නේ කොයි තත්ත්වයක්ද, ඒකේ තමන්ගේ ධූරය අවලංගු වෙන්නේ කොයි අවස්ථාවන්ද කියන එක ඒවැය සඳහන් කරලා තියෙනවා. එතකොට එවැනි අවස්ථාවක් තමයි මේ අවස්ථාවේදී සිද්ධ වුණේ. අධිකරණයෙන් ඔහු වාර්තකරු වෙලා තියෙනවා. මේ අවස්ථාවේදී ඔහුට අභියාචනයක් කිරීමේ හැකියාවක් නැහැ. මේක ප්‍රේමලාල් ජයසේකරගේ ජීන්දුවත් එක වෙනස් වෙන්නේ එතනදී. ප්‍රේමලාල් ජයසේකර වරදකරු වුණාට ඔහුට අභියාචනයක් තිබුණා. එතකොට අභියාචනයක් තියෙන්නේ අභියාචන යටත්ව ඉන්නකොට ඔහු වරදකරුවෙක් නොවේ. එම නිසා තමයි ඔහුට පාර්ලිමේන්තුවට එන්න වරප්‍රසාද ලැබුණේ. නමුත් මෙතනදී වෙන්නේ මේ තනත්තාට විරුද්ධව දෙන තීන්දුව දෙන්නේ ශ්‍රේෂ්ඨ අධිකරණේ. ශ්‍රේෂ්ඨ අධිකරණේ දුන්නට පස්සේ ඒක සම්බන්ධව තීරණයකට අභියාචනයක් නැහැ. ඒ අවස්ථාවේදී අද සිට ඒ දඬුවම ක්‍රියාත්මක වෙන්න හැකියාව ලැබෙනවා. එතකොට ඒ අවස්ථාවේ ක්‍රියාත්මක වෙනකොට ඔහුට පාර්ලිමේන්තුවට එන්න හැකියාවක් නැහැ. පාර්ලිමේන්තුවේ ඡන්දය පාවිච්චි කරන්න හැකියාවක් නැහැ. පාර්ලිමේන්තුවේ වාඩි වෙලා ඉන්න විදියක් නැහැ. ඔහුගේ මන්ත්‍රී ධූරය අවලංගු වීමට හේතුකාරක වෙනවා.
ගෙවිලගේ සතියේදී එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් අවධානයක් යොමු වෙලා තිබුණා. එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග උදෙසා පක්ෂය ප්‍රතිසංශෝධනය කිරීමේ වැඩපිළිවෙල යටතේ අලුත් තනතුරු පත්කිරීම් කිහිපයක් සිද්ධ වුණා. ඒ තනතුරු පත්කිරීම් සම්බන්ධව ඇතැම් අය තාමත් නොසතුටු වෙන්න ඉන්නවා කියලත් තොරතුරු වාර්තා වෙනවා. අපි කැමැති මනෝජ් සවිස්තරාත්මකව මේ අලුත් පත්වීම් පිළිබඳව තොරතුරු දැනගන්න ඊළඟට.
එක්සත් ජාතික පක්ෂයට අලුතෙන් තනතුරු සඳහා පුද්ගලයන් පත්කිරීම් පහුගිය බදාදා එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ වෙච්ච සිරිකොට පක්ෂ මූලස්ථානයේදී කටයුතු සිද්ධ වුණා. ඒ අනුව පක්ෂය අලුත් මහලේ කම්බරයා විදිහට පාලිත රංගේ බණ්ඩාර මහත්මයා පත් වෙලා තියෙනවා. සභාපතිවරයා විදිහට වජිර අබේවර්ධන හිට ප්‍රමතිවරයා පත් වෙලා තියෙනවා. උපනායක තනතුරට අකිල විරාජකාරී වසම් හිටපු මහලේ කම්බරයා පත් වෙලා තියෙනවා. භාණ්ඩාගාරිකවරයා විදිහට මිස්ප සකාර් මහත්මයා තමයි පත් වෙලා තියෙන්නේ. රයිල් වික්‍රමසිංහ මහත්මයා තමයි මේ යෝජනාව සිද්ධ කරලා තින්නේ. ඒකට කිසි විරෝධයක් ඉදිරිපත් වෙලා නැහැ. ඒත් එක්කම පක්ෂයේ උපසභාපතිවරු විදිහට සාගල රත්නාය හිටපු ඇමතිවරයා, ස්වාමිනාදන් හිටපු ඇමතිවරයා, දයාගමගේ හිටපු ඇමතිවරයා, ඒත් එක්කම සුනේත්‍ර ආරණසිංහ මහත්මිය කියන අය පත් කරලා තියෙනවා. පරිපාලන ලේකම් විදිහට අනෝමගමගේ නියෝජ්‍ය මහලේකම් විදියට නාලක කොළොන්නේ කියන අය පත් වෙලා තියෙනවා. පක්ෂයේ සම උප සභාපති ධුරයක් රවී කරුණානායක හිටපු ඇමතිවරයාට බාර ගන්න කියලා රනිල් ප්‍රභසිංහ පක්ෂ නායකවරයා කියද්දී රවී කරුණානායක මැතිතුමා පක්ෂයේ මහලේකම් ධුරය ලබා ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වලා තියෙනවා. නමුත් රනිල් ප්‍රභසිංහ මහත්මයා කියලා තියෙනවා මේ වෙලාවේ පක්ෂය ගොඩනගන්න ගමට සම්බන්ධ කෙනෙකුට පක්ෂ මහලේකම් තොරතුරු දුන්නොත් හොඳයි, ඔයා ටිකක් ඉන්න රවී කියන ඉල්ලීම රනිල් පක්ෂ නායකතුමා කරලා තියෙනවා. එහිදී රවි කරුණානායක මහත්මයා කියලා තියෙන්නේ මහලේකම් තනතුරු දෙන්නේ නැත්නම් මම ඉඳලා වැඩක් නැහැ, එළියට ගිහිල්ලා මාධ්‍ය සාකච්ඡාවක් කියලා මාධ්‍යට කරුණු කියනවා. මෙච්චර කාලයක් පක්ෂ වෙනුවෙන් එකට වැඩ කරපු මට සලකන්නේ මෙහෙමයි කියලා ටිකක් උස්හඬින් රවි කරුණානායක හිටපු ඇමතිවරයා ප්‍රකාශ කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඉතින් ඒ අනුව යම් මතභේද අදහස් එක්ක තමයි මේ ප්‍රතිකාරී මණ්ඩල රැස්වීම අවසන් වෙලා තිබුණේ. සිරිකොට පක්ෂ කාර්යාලයේ කටයුතුත් මේ තරතුරු ලබා දීමෙන් පස්සේ අලුත් සැලැස්මක් යටතේ ක්‍රියාත්මක කරන්න කියලා රයිල් කුමසිංහ පක්ෂ නායකවරයා යෝජනා කරලා තියෙනවා. එහෙම තමයි තනතුරු බෙදා දීමේ වැඩ කටයුතු අවසන් වෙලා තියෙන්නේ. නමුත් තවම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා පත් වෙන්නේ කවුද කියලා නැහැ.
පාර්ලිමේන්තුවට කොවිඩ් ආව කාරණය දැන් කවුරුත් දන්නා කාරණාවක්. මේ වෙනකොට මන්ත්‍රීවරු 3 දෙනෙකුට කොවිඩ් ආසාදනය වෙලා තියෙනවා කියලා තීරණය වෙලා තියෙනවා. ඒ පිළිබඳව අපි පසුගිය සතියේදී ප්‍රවෘත්ති ප්‍රකාශ හරහත් කරුණු ඉදිරිපත් කළා. අමාත්‍යවරු විදිහට වාසුදේව නානායක්කාර, ඒ වගේම දයාසිරි ජයසේකර කියන අමාත්‍යවරුන්ට, ඒ වගේම රවුෆ් හකීම් මන්ත්‍රීවරයාට කොවිඩ් ආසාදිතයි කියලා තොරතුරු වාර්තා වුණා. ඉන් අනතුරුව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය කෙරෙහි අවධානය යොමු වුණා. අහඹු විදිහට පරීක්ෂණ සිදු කරමින් කොවිඩ් ආසාදිත පුද්ගලයන් හඳුනා ගැනීමේ කාර්යය ආරම්භ වුණා. අපි කැමැති දැනගන්නේ එහි යාවත්කාලීන තොරතුරු මොනවද කියලා මේ වෙනකොට මනෝජ්.
ඔව්, දයාසිරි ජයසේකර රාජ්‍යමතිවරයා තමයි මුලින්ම කොවිඩ් ආසාදිත මන්ත්‍රීවරයා එමෙලත රාජ්‍යමතිවරයා විදිහට හඳුනාගත්තේ. පාර්ලිමේන්තු නියෝජනය කරන 225 වෙනිදාගෙන් මුලින්ම කොවිඩ් ඇතුලේ දයාසිරි ජයසේකර රාජ්‍යමතිවරයාට අපි දැක්කා. ශාන් විජේලාල් මන්ත්‍රීතුමා ඇතුළු කීප දෙනෙකුට ඒ පිළිබඳව කටයුතු කරලා තිබුණා. PCR පරීක්ෂණ එහෙම කරගෙන තිබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනවාරි පළවෙනිදා වැඩ අල්ලන වෙලාවේ දයාසිරි ජයසේකර රාජ්‍යමතිවරයාත් ආපු හින්දා ඒ උත්සවයේ හිටියා කියලා ශාන් විජේලාල් සිල්වා මන්ත්‍රීතුමාත් PCR පරීක්ෂණයක් එහෙම කරගෙන තියෙනවා. නමුත් ඔවුන්ට එහෙම පොසිටිව් කියලා, එහෙම නැත්නම් කොවිඩ් ආසාදිතයි කියලා හඳුනගෙන නැහැ. ඊට පස්සේ රවුෆ් හකීම් මුස්ලිම් කොංග්‍රස් නායකවරයා කොවිඩ් ආසාදිතයි කියලා හඳුනගත්තා. ඒ අනුව ඔහුගේ පළමු පෙළ ආශ්‍රිතයින් කීප දෙනෙක්ට PCR පරීක්ෂණ සිද්ධ කරලා තිබුණා. ලක්ෂ්මන් කිරියල්ල, ජයන්ත කරුණාතිලක, MA සුමන්තිරන්, තලතාතු කෝරළ, ඒ අය PCR පරීක්ෂණ වලට යොමු කරලා තිබුණා. නමුත් ඔවුන් ආසාදිතයි කියලා හඳුනගන්න තිබුණේ. කොහොමද රවුෆ් හකීම් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ ගැවසෙන CCTV දර්ශන වලින් බලාගෙන තියෙනවා. ඔහු පාර්ලිමේන්තුවේ ඉන්න කාලේ, එහෙම නැත්නම් මේ කටයුතු සිද්ධ වෙද්දී ඔහු අංශ කීපයකට ගිහිල්ලා තියෙනවා. ගොඩක් වෙලාවට ඔහු මුඛාවරණයක් දාලා නෙමෙයි ඉඳලා තියෙන්නේ. ඒ අනුව තමයි ඔහු පොඩි දෝෂාරෝපණයකුත් එල්ල වුණේ. වක්කීම් සහගත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විදිහට එහෙම කටයුතු කරන එක එච්චර සුබ නෑ කියලා. ඉතින් 37 නායක, කේලී රඹුක්වැල්ල, ජනක බණ්ඩාර තෙන්නකෝන්, සුමන්තිරන්, මේ අයත් ආශ්‍රිතයන් විදිහට හඳුනගෙන ඔවුන්ට PCR පරීක්ෂණ කරලා තිබුණා. ඔවුන් කවුරුත් ආසාදිතයි කියලා හඳුනගෙන තිබුණේ නැහැ. ඊට පස්සේ වාසුදේව නානායක්කාර ඇමතිවරයා තමයි කොරෝනා ආසාදිනුණු පළමු ඇමතිවරයා. යනුව පාර්ලිමේන්තුවෙන් 3 දෙනෙක් හඳුනගත්තා. ඒ අතර 3 දෙනා තමයි වාසුදේව නානායක්කාර ඇමතිවරයා. ඒත් එක්කම ඊට පස්සේ ඔහුගේ උපන්දිනයට සහභාගී වෙලා අමාත්‍යංශයේදී කේක් කපලා පාටියක් තියලා තියෙනවා, පුංචි සාදයක් පවත්වලා තියෙනවා. ඒ හින්දා මේ අමාත්‍යංශයේ රාජ්‍ය ඇමති සනත් නිශාන්ත, ලේකම් ප්‍රියාත් බන්දු වික්‍රම, මේ වගේ නිලධාරීන් ගණනාවක්ම මේ අවස්ථාවට සහභාගී වෙලා තියෙනවා. ඉතින් ඔහුගේ ආරක්ෂක නිලධාරීන් මෙවැනි අයට PCR පරීක්ෂණ කරලා තියෙනවා. අමාත්‍යංශ ලේකම්වරයා ප්‍රියාත් බන්දු වික්‍රම අමාත්‍යංශ ලේකම්වරයාටත් කොවිඩ් ආසාදිතයි කියලා පස්සේ හඳුනගෙන තියෙනවා. පාර්ලිමේන්තු සේවකයින් කීප දෙනෙකුත් කොරෝනා ආසාදිතයෙන් විදිහට හඳුනගෙන තියෙනවා. කතානායකවරයාත් පෙරේද මේ ගැන අදහස් දක්වුවා. ආසාදිතයට ප්‍රතිකාර කරලා ඉතිරි අයගෙන් පාර්ලිමේන්තුව පවත්වාගෙන යනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් මළගෙවල්ම ගුල්ගල් වල යන්නේ නැතුව පාර්ලිමේන්තු කටයුතු පවත්වා ගන්න පාර්ලිමේන්තු රෙමිකෙන ආරාධනය කතානායකතුමා කරලා තිබුණා. ඒ අනුව කොවිඩ් ආසාදිත නොවුණු අයත් එක්ක පාර්ලිමේන්තුවේ කටයුතු ඉදිරියේදී කරගෙන යන්නයි නියමිත වෙලා තියෙන්නේ. පාර්ලිමේන්තු පොකුරක් නිර්මාණය වෙයි කියලා බොහෝ දෙනෙක් බයෙන් හිටියට ඔය කියපු 3 දෙනා, දයාසිරි ජයසේකර, රවුෆ් හකීම් සහ වාසුදේව නානායක්කාර කියන දේශපාලනඥයින් 3 දෙනා තමයි කොවිඩ් ආසාදිතෙන් විදිහට දැනට හඳුනගෙන තියෙන්නේ.
ඔය අතරතුරේදී කොවිඩ් එන්නත මොකක්ද ශ්‍රී ලංකේය ජනතාවට ලැබෙන මේ සම්බන්ධිනුත් මාධ්‍යයට අදහස් දැක්වීමක් කළ තිබුණා පසුගිය සතියේදී අමාත්‍ය මහාචාර්ය GL පිරිස් මහතා.
අපි බලාපොරොත්තු වෙනවා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ නිෂ්පාදනය කරන එන්නත පෙබරවාරි මාසයේ මුල් කොටසේ ලබා දීමට පුළුවන් වෙයි කියලා. ඉස්සලම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රෝහල්වල වැඩ කරන අය. ඊට පස්සේ වායු වෘද්ධ ජනතාව. පෙබරවාරි මාසයේ දෙවන සතිය වෙනකොට විතර ආරම්භ වෙලා ක්‍රමක්‍රමයෙන් ජනතාවට මේ ප්‍රයෝජනය ලබා දීමට හැකියාව තියෙනවා. මේ එන්නත ලැබීමෙන් ජනතාවගේ මනස වඩා ශක්තිමත් වන බවට කිසිම සැකයක් නැහැ.
අද දවසේදී අපේ අවධානය යොමුවන්නේ පාස්කු ප්‍රහාරය හා සම්බන්ධව වන විමර්ශන කටයුතු වලදී හිල්තරව වන කාරණා සහ ඒ සම්බන්ධව අපිට වාර්තා වන තොරතුරු. ඔබ පසුගිය සිකුරාදා අපේ වැඩසටහනේ, ඒ කියන්නේ ජනවාරි මාසයේ 15 වෙනිදා සිකුරාදා වැඩසටහනේ ලෝවටා විදෙස් විත්ති සමාලෝචනයට සවන් දුන්නා නම් අපි හේදී කරුණු ඉදිරිපත් කළා. ඇමරිකාව මේ වෙනකොටත් පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන් විදිහට හඳුනාගත්ත පුද්ගලයන් 3 දෙනෙකුට එරෙහිව නඩුගොනු කරලා තියෙනවා කියලා ඇමරිකාවේ උසාවියක. එනුව ඇමරිකාව කියනවා මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මහමොලකරුවන් 3 දෙනා වන්නේ මොහොමඩ් නෞෆ, මොහොමඩ් අන්ව, මොහොමඩ් රිස්කන් සහ අහමඩ් මිල්හාන් කියන පුද්ගලයන් 3 දෙනා කියලා. ඇමරිකාව මේ වෙනකොට ශ්‍රී ලංකා පොලිසියත් ඒ වගේම බුද්ධියංශත් සමග එකතු වෙලා සිදු කරපු මේ පරීක්ෂණයෙන් පුද්ගලයන් තිදෙනෙකු හොයාගෙන තියෙනවා මේවට වග කියන්නට ඕනේ කවුද කියලා. මේ ප්‍රහාරයට වග කියන්න ඕනේ කවුද කියලා. ඒ අතරතුරේදී ලංකාවේ අපි දන්නවා මේ වෙනකොට ජනාධිපති විමර්ශන කොමිසම හරහා තවදුරටත් සාක්ෂි විමසමින් තියෙනවා මේවට වග කිව යුතු පුද්ගලයන් කවුරුන්ද කියලා හඳුනා ගන්න. දැන් පසුගිය සතියේදී අපිට වාර්තා වුණා මේ පාස්කු ප්‍රහාරයට වග කිව යුතු අය සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ඉක්මන් ක්‍රියාමාර්ග ගන්න කියලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් දාලා තිබුණා. ඒ සම්බන්ධව යම් තීන්දුව తీරන එය විභාග කරන්නට දින නියම වුණා කියලා. වැඩිදුර විස්තර අපි දැනගන්න කැමතියි මනෝජ්.
ඔව්, මේ පාස්කු දවසේ එල්ල වුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව වළක්වන්න කටයුතු කරේ නැහැ කියන කාරණේ සම්බන්ධයෙන් හිටපු පොලිස්පති ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හිමසිරි ප්‍රනාන්දු, මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා, රයිල් ක්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයා, මේ අය වග උත්තරකාර පාර්ශවයන්ට මේ කියන වග උත්තරකාර පාර්ශවයන්ට එරෙහිව ගොනු කරලා කියන මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් විභාගයට ගන්න නියම කරා. මේ නියමුවේම සිදුනේ පෞගිය 15 වෙනිදා. ඒ අනුව මේ පෙත්සම් මාර්තු 8-9-10 කියන දවස්වල විභාගයට ගන්න ශ්‍රේෂ්ඨ අධිකරණේ නියෝග කළා. ඒත් එක්කම මේ පෙත්සම් වල වග උත්තරකරුවන් විදිහට නම් කරලා තියෙන හිටපු ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි රවීන්ද්‍ර විජේගුණවර්ධන, ඒත් එක්කම හිටපු නාවික හමුදාපති පියල්ද සිල්වා කියන අය වෙනුවෙන් නීතිපතිවරයා පෙනෙන්නේ නැහැ කියලා තියෙන හින්දා ඔවුන් දෙදෙනා වෙනුවෙන් වෙනත් නීතිඥවරුන් පෙනී ඉන්නවා. මේ පෙත්සම් වලට එරෙහිව විරෝධතා ගොනු කරන්න අවසර ඉල්ලලා තියෙන අයට පෙබරවාරි 8 වෙනිදාට කලින් විරෝධතා ගොනු කරන්න කියලා ශ්‍රේෂ්ඨ අධිකරණය නියෝග කරලා තියෙනවා. ඉතින් ඒ අනුව මේ පෙත්සම් වලට සම්බන්ධ ප්‍රතිවිරෝධතා තියෙනවා නම් ඒවත් පෙබරවාරි 15 වෙනිදාට කලින් ගොනු කරන්න කියලා පෙත්සම් කරුවන්ට නියෝග කරලා තියෙනවා. ඒ අනුව මේ පෙත්සම තවදුරටත් විභාග කරන්න මාර්තු මාසේ දින දීලා තියෙනවා. අපි බලමු ඒ අනුව මොකක්ද අත්වන ඉරණම කියලා. විශේෂයෙන්ම දේශපාලන ක්‍රියාකාරීන්, සිවිල් සංවිධාන සහ මේ පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වන පුද්ගලයින් 12 දෙනෙක් තමයි මේ මානව හිමිකම් සම්බන්ධ පෙත්සම් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඔවුන්ට සාධාරණයක් කිරීමේ අරමුණෙන් තමයි මේ පෙත්සම් විභාගයට ගන්න දින නියම කරලා තියෙන්නේ.
එමනම් අපේ සුපුරුදු ස්තෝතිය ඔබට පළවෙනවා මනෝජ්. මේ ගෙවලගේ සතියේදී ශ්‍රී ලංකාවේ උණුසුම් කාරණා පිළිබඳව තොරතුරු සවිස්තරාත්මකව විග්‍රහ කරන්න අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව. අපි එමනම් ලබන සතියේ සඳුදා නැවතත් හමු වෙමු. ආයුබෝවන්.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.